අද SBS සිංහල වැඩසටහනේ මාසික සිනමා විශේෂාංගයේ නොදුටු සිනමාවෙන් අපි කතාබහ කරන්නේ ශ්‍රී ලාංකික සිනමා නිර්මාණයක් පිළිබඳව. හෙට සිට ශ්‍රී ලංකාවේදී තිරගත වීමට නියමිතයි තිසර ඉඹුලාන විසින් අධ්‍යක්ෂණය කළ නිනෝ ලයිව් කියන චිත්‍රපටය. මෙය තිසර විසින් අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටය. වසර කිහිපයකට පෙර තමයි ඔහු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. මේ පිළිබඳව අපි අද නොදුටු සිනමාවෙන් කතාබහ කරන්නට සූදානම් වන්නේ. අපි මේ කතාබහට සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා තිසර ඉඹුලාන. අපි කතාබහ ආරම්භ කරන්න සූදානම් වන්නේ භූපති සමගින්. භූපති ආයුබෝවන්.
ආයුබෝවන් සංජය.
භූපති, අපි පළමුවෙන්ම කතාබහ කරමු විශේෂයෙන්ම දැන් මේ තිසර ඉඹුලානගේ පළමු වෘතාන්තමය චිත්‍රපටය. මේ චිත්‍රපටය ඔබ ඔහුගේ කුළුඳුල් සිනමා නිර්මාණයේ විදියට කොහොමද ස්ථානගත කරන්නේ? කොහොමද නිර්වචනය කරන්නේ?
ඔව් සංජය, අපිට දකින්නට තිබ්බ දෙයක් තමයි ලංකාවේ මෑත වසර දෙක ඇතුළත විශේෂයෙන් විශාල චිත්‍රපටි ප්‍රමාණයක් පෝලිං ගත වෙලා තියෙනවා සුපුරුදු පරිදි ලංකාවේ තිරගත වීම නියමිතව. මේ චිත්‍රපටි අතරින් දැනට කුළුඳුල් අධ්‍යක්ෂකවරු කීප දිනෙකම තමන්ගේ නිර්මාණ එළි දැක්වුවා. ඒ වගේම ඒවා අපි මං හිතන්නේ මේ වැඩසටහනෙන් උත් සාකච්ඡා කර අපිට මතකයි ශමීර රංගනගේ මෝටර් බයිසිකල්, ඒ වගේම චත්‍ර වීරමන්ගේ අලුත් උත්පාදි, ඒ පෙලේ තියෙන අලුත්ම චිත්‍රපටිය තමයි නිනෝ ලයිව් කියලා කියන්නේ. මම හිතන්නේ මේකේ තියෙන වැදගත්ම දේ තමයි සංජේ අපිට පෙනෙන්නට තිබා මෑත කාලේ කියන්නේ අපි අන්තිම දශකයේ වගේ සැලකුවොත් බොහොමයක් චිත්‍රපටි එක ධාරාවක තමයි අපිට පෙන්නට තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට සම්භාව්‍ය සිනමාව සැලකුවොත් විශේෂයෙන් මායිම් ගම්මානව හඳගම සහ ප්‍රසන්න විහිතානගේ විසින් හඳුන්වපු ආකෘතියක් ඇතුළේ තමයි සිනමාව බිහි වුණේ. අනිත් පැත්තෙන් ගත්තම විශේෂයෙන් උද්දන්ත වර්ණසූරිය විසින් ලංකාවට හඳුන්වා දීපු වාණිජ සිනමා ධාරාවේ අනු කොටස්, ඒ කියන්නේ අපිට ඒකේ පැටව් කියලා කියලා ගියොත් උදේකාන්තගේ පැටව් තමයි අපිට වාණිජ සිනමාවේ දකින්නට තිබේ. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් තියෙන්නේ සෝමරත්නගේ ළමා සිනමාව වගේ එකක්. මේ ඇරෙන්න ටිකක් විවිධත්වයකින් යුතු චිත්‍රපට කියන එක ලංකාවට ආවේ නැහැ මම හිතන්නේ වෙන රටවල් වලට සාපේක්ෂව. මම හිතනවා මේ අලුත් සිනමා කරුවන්ගේ මේ නව සිනමා තරුණ සිනමා පරම්පරාවක හැඩ ලක්ෂණ පේන අපිට මේ නව සිනමා පරම්පරාවේ චිත්‍රපටිවල තේමාමය වශයෙන් ඉතාම විවිධත්වයක් තියෙනවා. මේ චිත්‍රපටි ඉදිරිපත් කරන විදිය සහ ඒක විශේෂම ඉදිරිපත් කරන ආකෘතිය නැවුම් ආකාරයක් තියෙනවා. මම හිතනවා ඒ පරම්පරාවේ සෑහෙන වෙනස් චිත්‍රපටියක් කියලා මේ නිනෝ ලයිව් කියන චිත්‍රපටි. වගේම මේ වගේ අත්දැකීමක් මම හිතන්නේ ලංකාවේ සිනමා ප්‍රේක්ෂකාගාරයට හම්බෙන බොහෝ වෙලාවට පළවෙනි අවස්ථාව වෙන්න පුළුවන්.
භූපති, විශේෂයෙන්ම දැන් මේ චිත්‍රපටයට පාදක වන මාතෘකාව අපි කියනවා මේ වර්තමානයේ අපි ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල්වල රූපවාහිනිය තුළ වැඩි ඉඩකඩක් වෙනවනවා මේ රියැලිටි ටීවී ෂෝ වලට. එහෙමත් නැත්නම් රියැලිටි රූපවාහිනී වැඩසටහන් වලට අපි ඔස්ට්‍රේලියාව, ඇමරිකාව ගත්තත් මේ කාරණේ අපිට බහුල වශයෙන් දක්නට ලැබෙනවා. මෙවැනි රියැලිටි ටීවී වැඩසටහනක් මුල් කොටගෙන තමයි, පාදක කොටගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වන්නේ. මේ කාරණය ඔබ දකින්නේ කොහොමද? දැන් මේක සමාජය තුළ නිර්වචනය වෙන ආකාරය, මේ සිනමා නිර්මාණයට මේක තිසර ඉඹුලාන අරන් ඇවිත් තියෙන විදිය, මේ කාරණේ ඔබ නිර්වචනය කරන්නේ කොහොමද භූපති?
මං හිතන්නේ කිව්වා වගේ සංජය, ඔස්ට්‍රේලියාව වගේම ලෝකෙ වටේම මේ රියැලිටි වැඩසටහන් කියන ඒවා මං හිතන්නේ ලෝකයේ මිනිසුන්ගේ දෛනික ජීවිතිනුත් විශාල කාලයක් ගන්න විශාල ජනප්‍රියත්වයකට පත් වෙලා තියෙනවා. මේ පිළිබඳව චිත්‍රපටිත් හැදිලා තියෙනවා, ඔස්කා නොමිනේට් වෙච්ච චිත්‍රපටි තියෙනවා, ඒ වගේම ලෝකෙ ජාත්‍යන්තර චිත්‍රපටිවල ලෝකෙ චිත්‍රපටි තියෙනවා. මේවා එක්ක සරකලා බලපුවම මම හිතන්නේ විශේෂයෙන් ලංකාවට මේක බලපාපු ආකාරය ගැන මම හිතනවා යම් ආරම්භයක් අරගන්නවා කියන නිනෝලයි චිත්‍රපටියෙන්. විශේෂයෙන්ම මේ චිත්‍රපටියෙන් ගන්න ආකෘතිය තියෙන වැදගත්කම තමයි, ඒ කියන්නේ ඔබ අහුව ප්‍රශ්නෙත් එක්ක ගත්තොත් රියැලිටි ටීවී අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. දැන් ගොඩක් අය ජනප්‍රියතලයේ කියන එක තමයි මේකේ නරකක් වෙනවා. ඒ කියන්නේ මේ විශේෂයෙන් අපේ නැ ජීවිතයට නරක පුරුද්දක්. ඒ කියන්නේ මේ එනයි කියන එක තමයි මේ සම්බන්ධයෙන් තියෙන විවේචන පාර්ශ්වෙන් තියෙන කාරණේ. මම හිතන්නේ ජනප්‍රියාකාරයකට යන්නේ නැතුව මේ චිත්‍රපටියේ මොහුනුවර ජනප්‍රියතලයක වගේ තිබ්බට මේගොල්ලන් උත්සාහ කරලා තියෙන දේ තමයි මේකේ ආකෘතිය සැලකුවම මේකේ ආඛ්‍යානය අපේ ජීවිතවල තියෙන සමකාලීන ධනේශ්වරයේ අපි ජීවත් වෙන ජීවිත ආකෘතියටම යම් සමාන්තරත්වයක් ගේන්න උත්සාහ කරලා තියෙනවා නිනෝ ලයිව් කියන චිත්‍රපටියේ. අපි දන්නවා මේ චිත්‍රපටියේ මුල භාගය යන්නෙම මේ චිත්‍රපටියමත් ඒක පෙන්නනවා ඍජුවම පීටර් වය කියන සිනමා අධ්‍යක්ෂකවරයා විසින් 1998 අධ්‍යක්ෂණය කරපු සුප්‍රකට චිත්‍රපටියක් තියෙනවා ට්‍රූමන් ෂෝ කියලා. මේ ට්‍රූමන් ෂෝ චිත්‍රපටියේ තියෙන්නේ මිනිස්සෙක් ජීවත් වෙනවා. එයා දන්නේ නැහැ එයා ඉපදිජස්සෙන් ජීවත් වෙලා තියෙන්නේ රියැලිටි වැඩසටහනක. එයා සුපිරි තරුවක්. එයා දන්නේ නැහැ ඒක. එයා හැමතැනින්ම කැමරා දාලා ලෝකෙ වටේටම පෙන්නනවා. ඒතර මේ ආකෘතියම තමයි නිනෝ ලයිව් චිත්‍රපටියේ ගන්නෙ. නමුත් මේ චිත්‍රපටියේ තියෙන විශේෂත්වය තමයි මමත් පළවෙනි දවසේ මේක දෙපාරක් මට බලන්න හම්බුණා. මුල්ම දවසේ බලනකොට මට පොඩි කුකුසක් ආවා මේක අර අපි ලංකාවේ ගොඩක් ලන්දර ෆොටෝකෝපි චිත්‍රපටි හම්බ වෙනවනේ කෙලින්ම පිටරටවල ඒවා ඒ විදිහටම ගහනවනේ ඉතින් එහෙම එකක්ද කියලා බැලු බැලමට එහෙම තිබ්බට මේ චිත්‍රපටි එහෙම නෙවෙයි ඇත්තටම මැදදී සම්පූර්ණයෙන් ටර්න් එකක් ගන්නවා ඒ කියන්නේ මේ සම්පූර්ණ වැඩසටහනේ ඉන්නවා කපල් එකක් බොහොම ජනප්‍රියව ඒ කපල් එකේ නිනෝ කියන්නේ ඒ ප්‍රධාන චරිතේ නුනු කියන්නේ ගෑන් ළමයාගේ චරිතේ මේක බලන් ඉන්න කට්ටියවත් පෙන්නනවා අපි මේ නිනෝ දන්නේ නැහැ එයා ජීවත් වෙන්නේ මෙහෙම රියැලිටි වැඩසටහනක කියලා ඉන් පස්සේ මෙයා මේකෙන් එලියටම දඟලනවා මේක දැනගත්තට පස්සේ යාගේ තාත්තම තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ එතකොට එලියට ආවට පස්සේ ඉන් පස්සේ ඒ කතාව විවර වෙලා අපිට යන්න තියෙනක තමයි මේ තාම පහළ මැදපන්තික ලුම්පන් වගේ සමාජ පන්තියකින් එන තරුණ ගෑනු ළමේ තමන්ගේ පිරිවිල මෑත කියම් අඩදබර කරගෙන එයා මේ වැඩසටහනට ඇබ්බැහි වෙලා තියෙනවා එයා ලියුමක් යවනවා මේ එයාව වැඩසටහනට ගන්න කියලා එතකොට මේ පිරිමි ළමයා තමයි අන්තිමේදී වැඩසටහනට ගන්න ගෑනු ළමයාම නෙවෙයි ඔක තමයි ඉතින් සරල වශයෙන් කතාව නමුත් මම කියන්නේ මේකේ තියෙන මේ චිත්‍රපටියේ නිනෝලයි චිත්‍රපටියේ තියෙන වැදගත්ම ආකෘතිය තමයි එකක් ට්‍රූමන් ෂෝ එකත් එක්ක සංසන්දනය කරොත් ට්‍රූමන් ෂෝ චිත්‍රපටියේ තියෙනවා අපිට මේ අපේ ජීවිතේ කවුරු හරි විසින් ඕගනයිස් කරනවා කියන එක. අපේ ජීවිතය කියන එක කවුරු හරි විසින් සංවිධානය කරලා තියෙනවා. දැන් උදාහරණයක් ඇදෙන්න මේ චිත්‍රපටි දෙකේම තියෙන විදිහට නම් අපේ ජීවිතය සංවිධානය කරලා තියෙන මේ ටෙලිවිෂන් වැඩසටහන්වල. අපිට මේකෙන් එලියට යන්න බැහැ කියලා. මේක මේ චිත්‍රපටි දෙකේම පෙන්වන්නේ ඉතාමත්ම මධ්‍යම පාන්තික ඉහළ මධ්‍යම පාන්තික අධික පරිභෝජනවාදයට යටත් වෙච්ච පරිභෝජනය මතින් තමන්ගේ ජීවිතයේ අනන්‍යතාවය ලබා ගන්න සමාජ කණ්ඩායම්. ලෝකෙ ජීවත් වෙන හැමෝම එහෙමයි. දැන් උදාහරණයක් ඇදලා අපි ගත්තොත් අපිට පාරේ හම්බ වෙන්නේ තනිකර අපිට හම්බුනම බ්‍රෑන්ඩ් තියෙන මිනිස්සු ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන් ස්වාධීනව බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරන මිනිස්සු හම්බුනම කතා කරන්නේ තමන්ගේ පරිභෝජන ජීවිතය ගැන. ඒ පරිභෝජන ජීවිතය කියන්නේ එක්කෙනා එක්කෙනෙක් Samsung ෆෝන් වලට සපෝට් වෙන්න පුළුවන් අනිත් එක්කෙනා Apple වලට සපෝට් වෙන්න පුළුවන්. මේ අපේ පරිභෝජන ජීවිතය තමයි අපේ සාමාන්‍ය දෛනික ජීවිතය කියලත් අපි කතා කරන්නේ. මේ චිත්‍රපටිය විසින් අරන් තියන්නේ ඔබ ඇහුවා වගේ මේ රියැලිටි ෂෝ වලට ආවේනික දෙයක් නෙවෙයි අද. රියැලිටි ෂෝ වලින් අරන් තියන්නේ අපේ ජීවිතයේ ආකෘතිය අද. රියැලිටි ෂෝ වලින් අපිට ආකෘතියක් දීලා නෙවෙයි අපේ ආකෘතිය තමයි රියැලිටි ෂෝ වලට දීලා තියෙන්නේ. නමුත් මේකේ තියෙන වැදගත්කම තමයි සංජය මේ රියැලිටි ෂෝ වලට ගියාම සිද්ධ වෙන දේ. දැන් උදාහරණයක් විදිහට අපිට මතකයි ලංකාවේ ජනප්‍රියම වෙච්ච සුපර් ස්ටාර් වැඩසටහනේ පළවෙනි පරම්පරාවල හිටපු ශිහන් මිහිරංග වගේ කෙනෙක් අපිට මතකයි කිව්වා මේ ඇවිල්ලා රාව්‍ය පත්‍රයට මේ ඉන්ටර්විව් දුන්න මේක මොනතරම් ඕගනයිස් මේක මොනතරම් බොරුවක්ද කියන එක එයා මට මතකයි රාව්‍ය පත්‍රයට විශාල ඉන්ටර්විව් එකක් දුන්නා. ශිහන් මිහිරංග එක වෙලාවක වෙන එක තමයි මේගොල්ලන් එළියට ඇවිල්ලා හැබැයි මේගොල්ලන් විසින්ම මේක ඕගනයිස් කරනවා. මේගොල්ලන් විසින්ම මේකේ නිෂ්පාදකරු බවට පත් වෙනවා. කවුරුත් මේ සිස්ටම් එකට එරෙහිව සටන් කරන්නේ නැහැ. එතකොට අපි දන්නවා අපි හැමෝම අර මේට්‍රික්ස් කියන වචෝස්කි බ්‍රදර්ස් ලාගේ චිත්‍රපටියේ පෙන්නනවා වගේ අපේ එනර්ජි එක අපේ ආත්මය කියන එකම මේ සිස්ටම් එකට සම්බන්ධයි. ඉතින් මම හිතන්නේ නිනෝ ලයිව් චිත්‍රපටියේ පෙන්නන වැදගත්ම දේ තමයි මේකෙන් පලා යනවා. මේ චිත්‍රපටි කතා පුවත් දෙකක් තියෙනවා මම කිව්වා වගේ පළවෙනි හාෆ් එකේ ඉන්න නිනෝ මේ වැඩසටහනෙන් ඔහුට ඕනේ වෙනවා ඔහු දැනගත්තට පස්සේ ඔහු මේ ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක ඇතුළේ ඉන්නේ කියලා ඔහුට පලා යන්න ඕනේ වෙනවා. හැබැයි ඒ පලා යනකොට එයා පලා යන්නේ මේ චිත්‍රපටියම කියන පරිදි මේ චිත්‍රපටිය අවසානයේදී කියනවා එයා පලා යන්නේ ආදරයෙන් කියලා. ඒ වැඩසටහනට ඕනේ විදිහට එයාගේ ගැරළු ළමයාව අයින් නැති කරලා තියෙන වැඩසටහන. එයා ඒ ළමයාව හොයාගෙන තමයි එළියට එන්නේ. ඒ වගේමයි ආදරය හොයාගෙන මේ පහළ පන්තික දෙන්නේ මේ වැඩසටහන ඇතුළට එනවා. නැව සාරාංශගත කරලා කිව්වොත් ටුමන් ෂෝ චිත්‍රපටියේ තියෙන කාරණේ තමයි මේ පද්ධතිය. මේ විකාර රූපී මේ අපිට හානිදායක මේ පද්ධතියෙන් පලා යන්න පුළුවන්කමක් තියෙනවා කියලා කියන ඉඟිය. පලායන තැනින් තමයි මේ චිත්‍රපටය ඉවර වෙන්නේ ට්‍රූමන් ෂෝ චිත්‍රපටිය. නමුත් නිනෝ ලයිව් චිත්‍රපටියේ තියෙන වැදගත්කම තමයි මම හිතන්නේ මේ පලායාම වෙනුවට මේක සයිකල් එකක් බවට චක්‍රයක් බවට පත් කරලා තියෙනවා. ඇත්තටම මේ ධනේශ්වර සමාජයෙන් පීඩාවට පත් වෙච්ච අය මේකෙන් එළියට යන්න විවිධාකාරයේ උත්සාහයක නිරත වෙනවා. දැන් උදාහරණයක් විතර ගත්තොත් මේ කාලේ බුද්ධාගම කියන්නේ එහෙම එකක් ඇත්ත. ධනේශ්වරයෙන් හොඳටම වෙහෙසටපත් වෙච්ච ධනේශ්වර පද්ධතියෙන් හොඳටම වෙහෙසටපත් වෙච්ච පහළ පන්තිකය වෙන්න පුළුවන් ඉහළ පන්තිකය වෙන්න පුළුවන් මේ අයට සම්බන්ධකම් වලින් අයින් වෙලා එහෙම නැත්නම් නිනි සම්බන්ධකම් වලින් ඈත් වෙලා එමත් නැත්නම් මේ ක්‍රූර පද්ධතියෙන් ඈත් වෙලා විඥාණයට සම්පූර්ණ නිදහසක් ලබා දෙනවා කියන පොරොන්දුව ඔනේ ආගමික පද්ධතියකින් ලබා දෙනවා. නමුත් අපි දන්න දේ තමයි ඒ අය හොඳටම ඒ කියන්නේ මේ ඒක කියන කට්ටිය එහෙම නැත්නම් පන්සල් හරි පල්ලි හරි ගත්තොත් ඒකත් හොඳටම මේ සිස්ටම් එක ඇතුලේ තමයි රන් වෙන්නේ. එතකොට මේ සිස්ටම් එක චැලෙන්ජ් කරවන්නේ නැතුව පද්ධතිය ඇතුලේ මින්දලා පුපුරවා හරින්නේ නැතුව පද්ධතියෙන් පලා යන. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ ගත්තොත් ලංකාවේ ජීවත් වෙන අපහසුයි එහෙම නැත්නම් ලංකාවේ ආර්ථික ජීවිතයක් ඉන්න අමාරුයි කියලා කියපු ගමන් ලංකාවේ මධ්‍යම පන්තිකයන්ට තියෙන ෆැන්ටසිය තමයි ඔබ ජීවත් වෙන ඕස්ට්‍රේලියාව හරි වෙනම රටකට හරි පලා යන එක. ඒ කියන්නේ මේකෙන් පලා යන්න පුළුවන් කියලා. නමුත් ඕස්ට්‍රේලියාවට ගියාම තේරෙයි ඕස්ට්‍රේලියාවෙත් වෙන වෙන ප්‍රශ්න තියෙනවා කියලා සමහර විට. ඒකෝට එතනොත් පලා යන්න වෙනවා. මම මේ ආගමික අර්ථකින් නෙවෙයි කියන්නේ මිනිස්සු සටන් කිරීම කියන එක, කියන්නේ මේ පද්ධතිය ඇතුළින් දැන් සටන් කිරීම කියන එක අතහැරලා අතාරින්න ඉන්නවා. අන්න ඒක පිළිබඳ යම් කිසි විදියක ඉංගියා මම හිතන්නේ නිනෝ ලයිව් චිත්‍රපටයේ කියනවා.
බුබති අවසන් වශයෙන් තවත් එක් කාරණයකට මා අවධානය යොමු කරන්නට කැමතියි. දැන් මේ සෞන්දර්යාත්මක කරුණු කාරණා භාවිතය කියන කාරණය ගත්තාම නිනෝ ලයිව් චිත්‍රපටයේ තියෙන්නේ මොන වගේ තැනකද? මේක තිසරගේ පළමු චිත්‍රපටය.
මම හිතන්නේ නිනෝ ලයිව් චිත්‍රපටයේ සෞන්දර්යාත්මක විතාමත්ම ඉහළ තැනක තියෙන්නේ කියලා. මම දන්නේ මම දන්නේ සෞන්දර්ය රීතින් ඇතුලේ. විශේෂයෙන්ම ලංකාවේ සම්භාව්‍ය සිනමාව කියන එක ගත්තම අපි දන්නවා ලංකාවේ සම්භාව්‍ය සිනමාවේ තියෙන ආකෘතිය තමයි අඩු වර්ණ තියෙන, එහෙම නැත්නම් බලන් ඉන්න අපි කියන බෝරින් කියලා කියන ඉතාමත්ම දිගු රූපකණ්ඩ තියෙන අර ලොง ටේක්ස් තියෙන ඒ වගේ වට්ටෝරුවක් තියෙනවා. ජයිලල් විලේකඩගේ භාෂාවෙන් කියනනම් සම්භාව්‍ය සිනමාවටත් වට්ටෝරුවක් තියෙනවා. මෙන්න මේ වට්ටෝරුව නැහැ සංජය නිනෝ ලයිව් චිත්‍රපටේ. නිනෝ ලයිව් චිත්‍රපටේ ඊට වඩා හරිම වර්ණවත්. මේ පළවෙනි හාස්‍යක ගත්තොත් ඉතාමත්ම වර්ණවත් අර අපි කියනවා අර ඉන්ටීරියර් ඩිසයිනින්, අභ්‍යන්තර අලංකරණවල ඒ කියවෙන්නේ ගෙවල් වල හැම ඉහළ මධ්‍යම පන්තික හරිම වර්ණවත් ජීවිතයක් තියෙනවා. ඉන් පස්සේ හාෆ් එක කියලා කියන්නේ ඉතාමත්ම පොට්ට පහටවල් තියෙන, එහෙම නැත්නම් ඇල්මෙරිච් ස්වභාවයක් තියෙන පහළ පන්තිය පෙන්වන්නේ. ඒතකොට මේ දෙක හරියට ජනප්‍රිය උපමාවක් කියලා කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ඒක ඉතාමත්ම පරිස්සමින් රූගත කරලා තියෙන ඉතාමත්ම හොඳ සිනමා ඡායාරූපකරණයක්, ඉතාමත්ම හොඳ කලා අධ්‍යක්ෂණයක්. ඒ විතරක් නෙවෙයි මම හිතන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය පැත්තෙන් ගත්තම ඔහු විශේෂයෙන් ලංකාවේ වැඩිපුර සැලකිලිමත් වෙන්නේ නැති දේහ භාෂාව කියලා කියන බඩි ලැංග්වේජ් එක කියන එක ගැන මම හිතන්නේ රංගනයේ පැත්තෙන් අධ්‍යක්ෂකවරයා සැලකිලිමත් වෙලා තියෙනවා කියලා. එහෙල මධ්‍යම පන්තික තරුණ තරුණියන්ගේ භාෂාව, ඔවුන්ගේ හැසිරීම, මේ ඔක්කොම අද දවසේ තියෙන අපි කියන්නේ පොෂ් කියලා, අර පොෂ් මිඩල් ක්ලාස් එකේ සංඥා පද්ධතිය තමයි මේ පළවෙනි හාෆ් එකේ තියෙන්නේ. සෙකන්ඩ් හාෆ් එක ගත්තම සෙකන්ඩ් හාෆ් එකේ තියෙන්නේ ඉතාමත්ම අර තමන්ගේ ආත්මය පිළිබඳව බොහොම කලකිරීමකින් ඉන්න ඉහළ මධ්‍යම පන්තියක් ප්‍රාර්ථනා කරන විශාල පීඩනයකින්, එහෙම නැත්නම් ලංකාවේ භාෂාවෙන් කිව්වොත් යම් කිසි විදියක තමන්ගේ පන්තිය ගැන හීනමානයකින් පෙළෙන මෙහෙම උදවියගේ තියෙන දේහ ලක්ෂණ තමයි විශේෂයෙන් උමාලි තිලකරත්න විසින් රඟපාන චරිතයේ තියෙන්නේ. ඒ වගේමයි දසුන් විසින් රඟපාන චරිතයේ තියෙන්නේ. මේ දෙවනි හාෆ් එකේ පහළම ලුම්පන් පන්තිය ඉඳලා මේ රියැලිටි ෂෝ වලට එන්න හදන චරිතය. ඉතින් මම හිතනවා මේ දේවල් ඉතාමත්ම පරිස්සම් කියලා. චිත්‍රපටියට අවශ්‍ය අපි කියන්නේ look and feel එක කියලා. ඒ කියන්නේ මේ චිත්‍රපටියෙන් තියෙනනේ richness එක. ඒ කියන්නේ television channel එකකින් මේවා කරන්නේ. ඒකට විශාල productions මේවා විශාල මූල්‍ය පිරිවැයක් දරලා කරලා තියෙන මේ set එක කියන එක තේරෙනවා. ඒ වගේමයි දෘශ්‍ය ප්‍රයෝගක කොටස් ගත්තම ඒවා ගොඩක් පරිස්සමින් නිර්මාණය කරලා තිනවා. විශේෂයෙන් අපි අන්තිගින්ම සාධාරණ වුණොත් අපි මතක තියාගන්න ඕනේ මේ චිත්‍රපටිය දැන් අවුරුදු 7ක් 8ක් පරණයි කියන එක. ඉතින් මේවත් එක්ක සලකුවම මම හිතනවා సౌందర్యාත්මකව ලංකාවේ සිනමාවට නව අපි කියන්නේ අර අලුත් flavor එකක් කියලා. නව භාෂාවක්, නව ආකෘතියක් මං හිතන්නේ సౌందర్యාත්මකවත් මේ චිත්‍රපටිය අනුන්වලා දීලා තියෙනවා කියලා.
අපි යන්න.
යනවද?
Good night.
Good night. ඉන්න මං ඇල්ලවන්න.
කමක් නැහැ. මෙයා ඉන්නවනේ. මුදු දෙවකාර කෙල්ලුසේ. ජීවන වංශා. ඒක පන් තියනවා නේද?
ඔබට දෙමින්නට
හැකිනයි
උදුසේද ඇතිරිල්ලතුසේ ජීවන සුරවේ.
අපි අද නොදුටු සිනමාවෙන් කතාබහ කරමින් සිටින්නේ නිනෝ ලයිව් කියන ශ්‍රී ලාංකික සිනමා නිර්මාණය පිළිබඳව. මේ පිළිබඳව කතාබහ කරන්නට දැන් අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිටි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා තිසර ඉඹුලාන. තිසර ආයුබෝවන්.
ආයුබෝවන්.
තිසර, පළමුවෙන්ම දැනගන්නට කැමති නිනෝ ලයිව් චිත්‍රපටය නිර්මාණය කරන්නට පසුබිම්වන වටපිටාව පිළිබඳව තොරතුරු ඔබගෙන්.
ඔව්, නිනෝ ලයිව් මම කරපු පළවෙනි චිත්‍රපටිය ඉතින් 2008 විතර තමයි සිද්ධ කළ යන පටන් ගත්තේ. ෂූට් කරන්න පටන් ගත්ත 2009, ඊට පස්සේ 2010 අන්තිම විතර වෙනකොට අපි චිත්‍රපටියේ වැඩ කටයුතු සියල්ල අවසන් කරා. ඊට පස්සේ අපි චිත්‍රපටි ශාලාහිමියෝ සහ රිලීස් කරන ආයතන දෙක තුනකට අපේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කරා. ඊට පස්සේ හැබැයි එදා ඒ කාලවකවානුව වෙනකොට ඒ දවස්වල ලංකාවේ තිබ්බා පොඩි චිත්‍රපටි ට්‍රෙන්ඩ් ටිකක්. ඒ කියන්නේ ළමයි වටා ගෙතුණු සහ පවුලේ කතා තමයි ඒ දවස්වල හිට වෙනවා කියලා මේ ඒගොල්ලෝ විශ්වාස කරේ. ඉතින් ඒක හින්දා සහ චිත්‍රපටි ඩිජිටල් වෙලා තිබ්බේ නැති හින්දා අපේ චිත්‍රපටිය ටිකක් පහු වුණා චිත්‍රපටි ශාලාවලට එන්න. ඉතින් මේ මාසේ 26 වෙනිදා ඉඳන් චිත්‍රපටි ශාලාවල නිනෝ ලයිව් චිත්‍රපටියේ ප්‍රදර්ශනය වෙනවා.
විශේෂයෙන්ම මේ තරම් දීර්ඝ කාලයක් චිත්‍රපටය සමග මේ බලාගෙන ඉන්න සිදුවීම පිළිබඳව අධ්‍යක්ෂකවරයා විදියට මොන වගේ අපහසුතාවයක්ද ඔබට ඇති වුණේ?
ඔය දැන් මගේ චිත්‍රපටිය වගේම සත්‍යජිත් මායිතිගේ බොරදිය පොකුණ, ඊට පස්සේ ෆ්‍රැන්ජිපානි, මෝටර් බයිසිකල්, ඒ වගේ අපේ කාලේ චිත්‍රපටි බොහොමයක් මේ අවුරුදු ගාණක් චිත්‍රපටි ශාලාවලට එන්නේ නැතුව පහු වුණා. ඉතින් ඇත්තම කතාව දැන් මම චිත්‍රපටී කරනකොට මට අවුරුදු 23යි. අවුරුදු 7කට පස්සේ තමයි චිත්‍රපටි ශාලාවලට චිත්‍රපටි එන්නේ. අධ්‍යක්ෂකවරයෙක්ට වඩා මේ මිනිසෙක් විදියට මගේ සිතුම් පැතුම් දැන් ඒ කාලෙට වඩා වෙනස්. මම ජීවිතයේ විදිය දකින්න විදිය, ආදරය ගැන දකින්න විදිය, ඒක මිනිසෙක් විදියට ඒක පොඩ්ඩක් වෙනස්. ඉතින් හැබැයි චිත්‍රපටි තේමාව මේ ඒ කාලේ වගේම අදත් දැන් ලංකාවේ වගේම ලෝකේ හැමතැනම රියැලිටි ෂෝස් තමයි මිනිසුන්ගේ ලයිෆ් ස්ටයිල් එක, මිනිසුන්ගේ රුචි අරුචිකම් ඔක්කොම තීරණය කරන්නේ. ඉතින් චැනල් වලින් ගොඩාක් වෙලාවට අපි මොන චැනල් එක මාරු කරත් රියැලිටි ෂෝස් තමයි ප්‍රධාන මාතෘකාව වෙන්නේ. ඉතින් මගේ චිත්‍රපටියේ කතා තේමාවත් රියැලිටි මේ වැඩසටහනක් හා බැඳුනොත් කතා තේමාවක්. ඉතින් චිත්‍රපටියේ කතා තේමාව එක බැලුවම කතා තේමාවේ නම් කිසිම වෙනසක් වෙලා නැහැ. අදටත් ඒක වළංගුයි. හැබැයි මම ජීවිතේ විදිය දකින්න විදිය සහ ආදරේ විදිය දකින්න විදිය වෙනස් වෙලා තිනවා. ඉතින් ඒක මම හිතන්නේ මම දැන් ඒ පිටපතම මේ අවුරුද්දේ ඩිරෙක්ට් කරොත් එහෙම වෙන අවුට්පුට් එකක් තමයි එන්නේ. ඇත්තම කතාව ඉතින් ලංකාවේ මේ චිත්‍රපටි ප්‍රදර්ශනයේට ලොකු ක්‍රමවේදයක් නැහැ. දැන් අද අපි චිත්‍රපටියක් කරොත් එහෙම ඕනම කෙනෙක්ට, ඒ කියන්නේ කුඩා ළමයෙකුට වුණත් හෑන් ෆෝන් එකකින් හරි චිත්‍රපටියක් කරන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඒක චිත්‍රපටි ශාලාවලට ගෙනීමේදී තමයි මේ ක්‍රමවේදයක් නැති හේතුව හින්දා ඒක පමා වෙන්නේ. ඉතින් එහෙම ක්‍රමවේදයක් හරියට සැකසෙනවා නම් චිත්‍රපටි කරන මේ උණ තියෙන හැමෝටම හොඳ මේ අවස්ථා තියෙනවා මගේ චිත්‍රපටිය එළියට එන්න.
තිසර, ඔබ මේ චිත්‍රපටයට පාදක කරගන්නේ මේ රියැලිටි ටීවී වැඩසටහන් කියන කාරණය. වර්තමානයේ රූපවාහිනී නාලිකාවල ඉතාමත් ජනප්‍රිය සංකල්පයක් මේ. ලංකාවේ විතරක් නෙවෙයි, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමරිකාව වගේ රටවල් ගත්තත් මේ සංකල්පය ඉතාමත් ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් සංකල්පයක් බවට පත්ව තිබෙනවා. මේ කාරණය මුල් කොටගෙන මේ චිත්‍රපටය නිර්මාණය කරන්නට හිතුවේයි?
මේ වෙනකොට මිනිසුන්ට හරිම හුරු පුරුදු තේමාවක් තමයි රියැලිටි ෂෝස් කියන්නේ. හැබැයි 2008-09 වෙන වකවානුවේදී රියැලිටි ෂෝස් කියන සංකල්පය මිනිසුන්ට ආධුනිකයි ලංකාවේ. එතකොට මේ මිනිස්සු එක සැරේට මේක ඇත්තද, මේක බොරුද, මේ මොකද්ද මේ වෙන්නේ, ඇයි මෙහෙම මිනිස්සු? දැන් සමහර අය දෙකට බෙදිලා තර්ක විචාරක කරගත්තා, මොකද මේ මිනිස්සුන්ගේ මෙහෙම ඇත්ත පැත්ත අපිට පෙන්වන එක සාධාරණද, මෙහෙම කරන එක මේ මිනිස්සුන්ට අසාධාරණයක් නේද, මේක මාකට් එක උනාට මෙහෙම මිනිස්සු විකුණන එක හොඳ නෑ නේද වගේ ඒවා පොඩි පොඩි කාරණා ටිකක් තිබ්බා. හැබැයි දැන් වෙනකොට ඒක සාමාන්‍යකරණය වෙලා මිනිස්සු දන්නවා මේ මොකද්ද වෙන්නේ එහෙම කියලා. හැබැයි මම මේ චිත්‍රපට පිටපත ලියනකොට මට ඕනි වුණේ දැන් මේ මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටයිල් එක කොහොමද වෙනස් වෙන්නේ, ඒ චැනල් වලින් හරි ඒ ෂෝ එකකින් දෙන මොකක් හරි ලයිෆ් ස්ටයිල් එක මිනිස්සුන්ගේ ජීවිතවලට කොහොමද ඒගොල්ලෝ ඇඩැප්ට් කරගන්නේ, සහ ඒකත් එක්ක මිනිස්සු කොහොමද ඒක තමන්ගේ ජීවිතයේ ඒකට අනුව හැඩගස්ව ගන්න කියන එක තමයි මගේ තේමාව වුණේ. මොකද ඒ වෙනකොට මම හොඳටම දැකලා තිනවා මේ ඒ කාලවකවානුවේදී මිනිස්සු කොහොමද ඒ රියැලිටි ෂෝස් වලට මේ රියැක්ට් කරේ කියලා. මම දැන් මොකක් හරි මම කලින් කරපු චිත්‍ර කෙටි චිත්‍රපටි හරි නාට්‍ය හරි මම හදපු චිත්‍ර ඇඳපු චිත්‍ර හරි මම ගත්ත ෆොටෝග්‍රාෆ් හරි ඒ හැම දෙයකටම මගේ වස්තු විෂය වෙන්නේ මට මොකක් හරි දැනෙන මාතෘකාවක්. ඉතින් මට ඇත්තම කතාව උතුරේ යුද්ධයේ තිබ්බ අවුරුදු ගාණක්. හැබැයි මම ඒවා ගැන අහලා තිබ්බේ මීඩියා වලින් එන මොකක් හරි නිවුස් එකක්. එහෙම නැත්නම් මගේ ළඟ ඥාතියෙක් හෝ මට කවුරු හරි කියන දෙයක්, මගේ යාළුවෙක් හෝ එහෙම කියන කෙනෙක් කියන මොකක් හරි නිවුස් එකක්. හැබැයි ඊට පස්සේ සුනාමියාවට දැන් මේ එච්චර මිනිස්සු ගානකට නිවාස අහිමි වුණා, මෙච්චර මිනිස්සු ගානක ජීවිත නැති වුණා, මෙන්න මෙහෙම දේපල අහන්න වුණා. හැබැයි ඒ හැමදේම කිව්වට මට ඒක දැනෙන්නේ මම මොකක් හරි මීඩියා ත්‍රූනේ. හැබැයි ඊට වඩා දැන් 83 කලබලය ගැන කවුරු හරි කිව්වොත් එහෙනම් මම එතකොට ඉපදිලත් නැහැ. හැබැයි ඒක ලොකු විනාශයක්, මිනිසුන්ට ලොකු ප්‍රශ්න ඇති වෙච්ච දෙයක්. හැබැයි මම ඒ වෙනකොට ඉපදිලත් නැහැ, මම අහන්නේ කවුරු හරි කියන දෙයක්. හැබැයි ඊට වඩා මට සමීපයි මොකක් හරි හිතන්නකෝ කැන්සර් පේෂන් කෙනෙක්ගේ ලයිෆ් ස්ටයිල් එක කියලා, කැන්සර් පේෂන්ගේ ෆැමිලි එක ඒ මනුස්සයා කොහොමද ඒකෙන් විඳවන්නේ, එයාගේ පවුල කට්ටිය කොහොමද ඒක විඳවන්නේ, ඒ රෝගෙන් ගැලවෙන්න කොහොමද ඒගොල්ලෝ සටන් කරන්න කියන එක මට ඊට වඩා සමීපයි. මොකද මගේ අම්මා නැති වුණේ මේ කැන්සර් එකක් හැදිලා. ඉතින් ඒ වගේ මට සමීප මාතෘකාවක් තමයි මම හැම වෙලාවෙම මගේ නිර්මාණයකට යොදාගන්නේ. ඉතින් ඒ දවස්වල මට ළඟම තේමාවක් වුණේ ඔය රියැලිටි එක. මොකද මේ මිනිස්සු හැම තිස්සෙම මිනිස්සු කඩේ ගියත් කතා කරන්නේ ඒක, ක්ලාස් එකකට ආවත් ඒක, බස් එකේ ගියත් එහෙමයි. දැන් ඒ කල්චර් එක පටන් ගන්න කාලේ තමයි මම ඔය ස්ක්‍රිප්ට් එක ලියන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි මට ඒ තේමාව ලොකුවට වැදුනේ.
එනිනෝ ලයිව් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා තිසර ඉබුලන, තිසර බොහොම ස්තුතියි SBS ගුවන්විදුලි සමගින් මේ කතාබහට එක් වුණාට.
බොහොම ස්තුතියි.
ඔබට පුළුවන් මේ නොදුරු සිනමාව විශේෂංගයටත් පසුගිය නොදුරු සිනමා විශේෂංගයටත් එක්වන්නට අපගේ වෙබ් අඩවිය ඔස්සේ. අපගේ වෙබ් අඩවිය තුළ මාසික විශේෂංග සඳහා වෙන් වූ වෙනම අංශයක් ඇති බවත් මතක් කර දෙන්නට කැමති. sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවිය. ලැබෙන මාසයේදී තවත් මෙවන් සිනමා නිර්මාණයක් සමගින් හමුවෙමු.
මෙතරම් සුදු රෑයක් තියේ විද හායේ මා තරුකා සිප ගන්නටත් හිතේ
SBS Radio.